ගරු එම්.ජී. වීරසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ දිනේදී මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට දිවුරුම් දුන්න නවක මන්ත්‍රීවරයෙකු ලෙස මාහට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මූලාසනයට මගේ ගෞරවය පිරිනමනවා. ඒත් එක්කම මා සමග සමකාලීන දේශපාලනයේ නියැලුව සිටි අනුරාපර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටි හදිසි අභා ප්‍රාප්ත වුණ නන්දසේන සහෝදර මන්ත්‍රීතුමාද මා ඉතාමත්ම ගුණගරුකව සිහිපත් කරනවා. 1991 ආදේශීය සභා මැතිවරණ නැත්නම් පළාත් පාලන මැතිවරණයේදී ප්‍රථම වතාවට මැතිවරණයකට මුහුණ දී කැකිරාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස මා තේරීපත් වුණා. එදා සිට පළාත් සභා පැවැතුණු සියලු මැතිවරණවලදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ කීපයකට මම මුහුණ දුන්නා. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. පළාත් සභාව නියෝජනය කරමින් පළාත් සභාව තුළ පළාත් සභාව විසුරුවන තුරුම ආරම්භක පළාත් සභාවට අපි ශ්‍රී ලංකා අදහස් පාක්ෂිකයෝ ලෙස තරඟ කළේ නැහැ. ඊට පසු හැම පළාත් සභාවකම සම්බන්ධ වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙලා එහි මන්ත්‍රී දූර එවැගේම පළාත් සභාව තුළ තියෙන සියලුම දූරවල කටයුතු කරන්නට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම පළාත් සභාව විසිරුණු තුරුම එහි මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. මේ අවස්ථාව කරුණාසනාරූඪ මන්ත්‍රීතුමනි කැකිරාව ආසනය කේන්දර කරගත්තොත් මේ අවස්ථාව පාර්ලිමේන්තු නියෝජනය කරන්නට ලැබුණේ අවුරුදු 35කට පසුව තමයි කැකිරාව ආසනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලැබුණේ. ඉතින් මේක ඉතාමත්ම කැකිරාව ආසනයේ විශේෂයෙන්ම ජනතාවට බොහොම ගෞරවයක්, ඒ වගේම එසේම විශේෂ අවස්ථාවක්. මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කැකිරාව අනුරාපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් තරඟ බිමට පිවිසියේ. පසුව සාමාන්‍ය මනාප ඡන්ද 50,000කට ආසන්න ඡන්ද ගත්තත් පාර්ලිමේන්තු නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඊයේ තමයි මට ඒ අවස්ථාව හිමි වුණේ. මම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආකර්ශනීය නායකයා අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේ නායකත්වය ගරු කරමින්, ඒ වගේම ඒ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගරු හිටපු අමාත්‍යතුමා මේ වෙලාවේදී සිහිපත් කරමින් විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ගරු මූලාසනාරූඪ මැතිතුමනි, කැකිරාව ආසනය කේන්දර කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය පාවිච්චි කළ අපේ ඒ සියලුම ඡන්දදායකයිනොත්, ඒ වගේම කැකිරාව ආසනයේ සමග අනුරාපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මට මේ අවස්ථාවට එන්නට මඟ සැලසූ ඒ සියලු දෙනාටත් මගේ ගෞරවය මේ වෙලාවේදී පුද කරනවා. මේ අවස්ථාව ලබා දීමේදී විශේෂයෙන්ම කැකිරාව අනුරාපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ආසනයේ බොහොම අති දුෂ්කරම නැහැ, නමුත් අති දුෂ්කර කොටසුත් අපේ ආසනය තුළ තිබෙනවා. ඉතින් මේ අවුරුදු 35ක් වැනි දීර්ඝ කාලයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොසිටීම නිසා ඇත්තටම අපිට අපේ ආසනයේ ජනතාවට, විශේෂයෙන් කැකිරා ආසනයේ ජනතාවට විශාල පාඩු රැසක් වුණා. එකක් රැකී ආරක්ෂා, අනිත් එක සංවර්ධන කටයුතු, මේ සියල්ලම පසුබෑමක් සිද්ධ වුණා. මම හිතනවා අපේ ගරු අමාත්‍යතුමාලා ආණ්ඩු නියෝජනය කරන, පාර්ලිමේන්තු නියෝජනය කරන එතුමන්ලා, විශේෂයෙන්ම අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා, ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා, ඒ වගේම අපේ ගරු ආණ්ඩුකාරතුමා, අපි සමාවෙන්න ගරු අග්‍රාමාත්‍යතුමා, මේ සියලු දෙනාගේම සහයෝගය ඇතුව මට ඉදිරියේදී කැකිරාව ආසනයේ පමණක් නෙමෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ දැවුණු ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට මේ අවස්ථාව උපකාරයක් වෙයි කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම අවුරුදු 35ක් කියන්නේ පුංචි කාලයක් නෙමෙයි ගරු මූලාසන රෝඩ් සභාපතිතුමනි. එදා අවුරුදු 5-6 හිටපු අය අද වයසටත් ගිහිල්ලා. එහෙම නැත්නම් 10-12 හිටපු අය ඒ අයගේ ප්‍රශ්නත් එක්ක හැමම ඒ අයගේ කාලේ නිකන් නැති වෙලා ගිහිල්ලා. උපාධිධාරීන් අනිකුත් සුදුසුකම් ලාභීන්ට ඒ සුදුසු රැකියාවලට යන්න තිබුණු අවස්ථාවන ගිලිහිලා තියෙනවා. ඉතින් අද විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මා නැවතත් මූලාසනයට ස්තුතිවන්ත වෙමින්, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්න සියලු දෙනාටත්, අපේ නායකවරුන්ටත්, ඒ වගේම කැකිරාව ආසනය කේන්ද්‍ර කරගෙන ගිය පාර පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරේ කැකිරාව ආසනය මගේ ආසනය. ඉතින් ඒ සියලු දෙනාටත් මේ වෙලාවේදී ගෞරව කිරීමට මේ අවස්ථාව කරගනිමින්, මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මූලාසනයට මගේ ගෞරවය පුද කරමින් මා නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ගරු උදේ ගම්මන්පිල මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ ජනපීඩක ආණ්ඩුව පෙරළිය යුතුයි. ඒ කියන්නේ කිසිම සැකයක් විවාදයක් නැහැ. නමුත් බුදු මතකයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පොහොට්ටුවට 3-2 බලයක් ලැබිලා ඒ බලයෙන් විපක්ෂයේ දැස් නිලංකාර වී නිහඬව සිටින මොහොතක තමයි අපි ආණ්ඩුවේ වැරදි තීන්දුවලට අභියෝග කළේ. කුළුඳුල් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තමයි 20 සංශෝධනයේ ඉදිරිපත් කිරීමට එරෙහිව අපි කරුණු දැක්වේ. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලීම එකඟයි. නමුත් අපි ආණ්ඩුව පෙරලන්න හදන්නේ අහිංසක පාස්කු ප්‍රහාරයේ විඳිතයන්ගේ ලේසා කඳුළු වලින් නම් අපි මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ රණවිරුවන් බුද්ධ්‍යාංශ පාවලා දීලා නම්. අපි මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ රටේ ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇති කරලා ජනතාව අතර අවිශ්වාසය වපුරලා නම් අපි ඒකට එකඟ නැහැ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරය කියන අතිශයම සංවේදී ප්‍රශ්නයක්. බෞද්ධයන් ආරක්ෂාව භාරව සිටියේදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් කතෝලික බැතිමතුන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ආගම් තුනක් ගෑවුණු ප්‍රශ්නයක් කියන්නේ සංවේදී ප්‍රශ්නයක්. අපි ඉතාම ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රවේශම අපේ දේශපාලකයන් තුළ තියෙනවාද කියන ගැටලුව මේ විවාදය පුරාම අපිට දකින්න ලැබුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇමරිකාවේ FBI ආයතනය, ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය සහාය අරගෙන අපේ පොලිසිය විමර්ශනය කරලා 93 මේ වෙනුවට චෝදනා ගොනු කළ නඩු විභාග වෙනවා. ඒක සිදු කළේ 2021 අගෝස්තු මාසේ 10 වෙනිදා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ සිදුවෙලා වසර 2 මාස 4 ඇතුළත අපි චෝදනා ගොනු කරනවා. නමුත් ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චෝදනා ගොනු කරන්නේ වසර 6 මාස 5 ගත වුණාට පස්සේ. ඒ වගේම 2015 නොවැම්බර් මාසේ 13 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර ඇතිවෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයට විමර්ශන සිදු කළා ප්‍රංශයේ චෝදනා ගොනු කරන්නේ වසර 5 මාස 10 ගියාට පස්සේ. අපට වඩා සම්පත් තියෙන, අපට වඩා තාක්ෂණයේ තියෙන, අපට වඩා බලයේ තිබෙන මේ රටවල් එක්ක සාපේක්ෂව බලද්දී අපේ නිලධාරීන්, අපේ පොලිසිය අතිශයින්ම කාර්යක්ෂමව කටයුතු කළා තියෙනවා. එහෙමනම් යුක්තිය ඉටු කිරීම ප්‍රමාදයි කියන්නේ ඇයි? දැන් අපේ ගරු කාදිනල්තුමන් වසර කීපයක සිට මහමොලකරුවෙක් ගැන කතා කරනවා. කතෝලික ඡන්ද කුට්ටිය දිහා බලාගෙන අපේ දේශපාලකයොත් සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මහමොලකරුවෙක් ගැනම කතා කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කැලේ ගහක තල්ගෙඩියක් අත්තකුට වැටෙනකොට නිදාගෙන හිටිය හාවෙක් බය වෙලා හැරිලා ලෝකෙ පෙරලෙනවෝ කියලා දුවන්න පටන් ගත්තා. කැලේ ඉන්න අනිත් සත්තුත් සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ හාව පස්සෙන් ලෝක පෙරලෙනවෝ කියන්නේ දුවන්න පටන් අරන් තියෙනවා. කැලේ සිංහයා දැක්කම තමයි මේ සත්තු ටික එක්කන් ගිහිල්ලා සිද්ධිය වෙච්ච තැනට ගිහිල්ලා නෑ මේ තල් ගෙඩියක් වැටලා තියෙන බය වෙන්න එපා කියලා ඒ සත්තුන්ගේ දිවිල්ල නතර කරලා තියෙන්නේ. පාස්කු ප්‍රයාරේ මාමුල කරුවෙක් සොයමින් අපේ රටේ දේශපාලකයන් ඇතුළු බලවතුන් දුවන දිවිල්ල නතර කරන්න තාම සිංහයෙක් හොයාගන්න බැරි වෙච්ච එකයි අපිට තියෙන ප්‍රශ්නේ. එහෙම සිංහයෙක් නුදුරු අනාගතේම බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විවාදේ පුරා කියවුණු නමක් තමයි සොනික් සොනික්. බුද්ධ්‍යාංශ නිලධාරී කාරූඩ නමකින් ත්‍රස්තවාදීන් එක්ක ගනුදෙනු කළාය කියන එක චෝදනා ස්වරූපයෙන් මේ විවාදේ පුරාම කියවුණා. බුද්ධ්‍යාංශ එහෙම තමයි. බුද්ධ්‍යාංශ තොරතුරු ලබා ගන්න වසර දහස් ගණනක් පැරණි ක්‍රමයක් තමයි සතුරු කඳවුරට මිතුරු වෙසින් ඇතුළත් වී එහි තොරතුරු රහසේ ලබා ගැනීම. ඉතින් ඒක ඒ විනී බුද්ධ්‍යාංශ නිලධාරීන්ගේ ආරූඪ නම් සැබෑ නම් මේම මාධ්‍ය සංදර්ශනවල පාර්ලිමේන්තු විවාදවල ප්‍රසිද්ධියේ කතා කරන්න ගත්තම බුද්ධ්‍යාංශ නිලධාරීන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ? ඔවුන් තමන්ගේ ජීවිතේ අවදානමට දාලා කරගෙන ගිය ක්‍රියාවලියට මොකද වෙන්නේ? ජාතික ආරක්ෂාවට මොකද වෙන්නේ? ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මට මේ ප්‍රාන්තයේ මතක නැහැ, ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක බෝධුරට මිසරාව ප්‍රාන්තෙ වෙන්න ඕනි. ඉන්දියාවේ බුද්ධ්‍යාංශ නිලධාරීන් බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයට එකතු වෙලා ටික කලකින් බුද්ධ්‍යාංශ නිලධාරියෙක් ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා බවට පත් වෙනවා. අන්තිමට ඉන්දියානු ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා, අවිබිම තියලා ගිවිසුමකට එළඹෙන්න පුළුවන් උනේ අර බුද්ධ්‍යාංශ නිලධාරියා ත්‍රස්තවාදී ක්ලිස කටයුතු කිරීම නිසා. ඇයි ඉන්දියාව? අපේ උදාහරණ තියෙනවා. ඔබතුමන්ට මතක ඇති ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, කොටි සංවිධානයේ දේශපාලනංශයේ නායක තමිල් චෙල්වන් සිය කාර්යාලයේ වැඩ කරමින් සිටියේදී අපේ ගුවන් හමුදාවෙන් බෝම්බයක් කෙල්ලලා ඔහු ඝාතනය කළා. ඒ ප්‍රහාරය සිද්ධ කරන්න තමිල් චෙල්වන්ගේ කාර්යාලයේ තිබෙන තැන විතරක් දැනගෙන මදි. ඒ මොහොතේ බෝම්බේ හෙලන මොහොතේ ඔහු කාර්යාලයේ ඉන්න බවත් දැනගෙන අඬුණි. කියන්නේ ඒ මොහොතේ ලැබෙන තොරතුරක් මතයි බෝම්බේ හෙලන්නේ. ඒක කරන්න පුළුවන් උනේ අපේ බුද්ධ්‍යාංශ නිලධාරීන් කොටි ත්‍රස්තවාදීන් ලෙස කොටි ත්‍රස්තවාදී සංවිධානයේ තුල කටයුතු කරපු නිසා. ඒ නිසා මේ බුද්ධ්‍යාංශ නිලධාරීන්ගේ නම්ගම් මේ මොහොතේ සිටවත් මේ විවාදයේදී නම්ගම් ආරූඪ නම් ඔවුන් කරපු දේවල් පිළිබඳ කතා කිරීම වලකින ලෙස මාගේ ආදරණීය සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් මා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ බුද්ධ්‍යාංශ නිලධාරීන් අපරාධයකට සම්බන්ධයි කියලා සැකයි නම් ඒ පිළිබඳ පොලිසිය කරන විමර්ශන ගැන විපක්ෂයේ සෑහීමකට පත් වෙන්නේ නැතිනම් අපිට පුළුවන් තේරීම්කාරක සභාවක් පත් කරන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වෙන රටවල තියෙනවා බුද්ධි කටයුතු පිළිබඳ ස්ථාවර පාර්ලිමේන්තු කාරක සභා. ඇමරිකාවේ ඔබතුමා අහලා ඇති සෙනෙට් කමිටි ඔන් ඉන්ටෙලිජන්ස්. මේ වෙලේ සහභාගී වෙන සියලුම දෙනා මේ නිරීක්ෂකයාට යන්නත් බෑ. සහභාගී වෙන සියලුම දෙනා රහස්‍ය දියුරුමක් දීලා තමයි කමිටුවේ වාඩි වෙන්නේ. මොකද බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ වීම ජාතික ආරක්ෂාවේ කොඳුනාරටේ කැඩීමක් කියන එක ඒ රටවල දේශපාලකින්ට අවබෝධයක් තිබුණා. අපේ රටේ මේ ගානට මේ රට තිබීම පුදුම වෙන්න ඕනි. මේ දේශපාලකයන් කටයුතු කරන වගකීම් විරහිත ආකාරය දිහා බලද්දි ගරු මුලාසරාලුට මන්ත්‍රීතුමනි, බුද්ධ්‍යාංශ දුර්වල කරනවා කියන්නේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමයි කියන එක අපි අධ්‍යක්ෂකීමෙන් ඉගෙනෙන් තියෙනවා. 2001-2004 ආණ්ඩුව බුද්ධ්‍යාංශ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගේ සැබෑ නම් ආරූඪ නම් ගම්පවා හෙළි කරා, තොරතුරු ප්‍රසිද්ධ කරා. ඒ නිසා කොටි සංවිධානයට පුළුවන් වුණා මේජර් මුතාලිෆ් වැනි දක්ෂ නිලධාරීන් මරා දමන්න, මේජර් නිලාම් වැනි දක්ෂ නිලධාරීන් කලකිරිලා තමන්ගේම ආණ්ඩුව තමන්ගේ රට ගැන කලකිරිලා රට අත්හැරලා ගියා. අද කොටි ත්‍රස්තවාදී අවසන් වෙලා වසර 15ක් ගත වෙලා තියෙනවා. මේජර් නිලාම් තවමත් අපේ රටට ආවේ නැහැ. මොකද ඔහුගේ හිතේ අපි ඇති කරපු තුවාලය තවමත් සුවපත් වෙලා නැති නිසා. ඒ නිසා මුලාසරණ මන්ත්‍රීතුමනි, වගේමයි 2015-2019 ආණ්ඩුව ආවා. ආයෙත් බුද්ධ්‍යාංශ දඩයෙන් පටන් ගත්තා. නම්ගම් හෙලි කරා, නඩු දැම්මා, අත්අඩංගුවට ගත්තා. තවත් බුද්ධ්‍යාංශ නිලධාරීන් රොත්තක්ම රට අත්හැරලා ගියා. බුද්ධ්‍යාංශ අඩපණ වුණා. ප්‍රතිඵලය සාරාන්ගේ 2019 ප්‍රහාරය. ඒ නිසා බුද්ධ්‍යාංශ පිළිබඳ හෙළිදරව් කිරීම කරන කතා කියන කතා මීට වඩා ප්‍රවේශමෙන් කළ යුතුයි කියන එක ගැන මම නැවත වතාවක් සිහිපත් කරනවා. ඒ වගේමයි මහාමුලකරු ගැන කතා කරන හැමෝටම මම අනුතරංගවීමක් කරනවා. Taman මහාමුලකරුවෙක් ගැන දන්නවනම් අර අත්අඩංගුවට අරගෙන ඉන්න චෝදනාව ලක් කරලා තියෙන 93 දෙනාට අමතරව කවුරු හරි මේකට සම්බන්ධයි කියලා තොරතුරක් දන්නවා නම් කල යුත්තේ මාධ්‍ය සම්දර්ශන පැවැත්වීම නෙවෙයි වහාම ඒ තොරතුර පොලිසියට ලබා දීමයි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ පස්වෙන වගන්තිය අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබඳ තොරතුරු දැනගෙන එය පොලිසියට ලබා නොදීම බරපතල වැඩ ඇතිව වසර 7ක සිරදඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා දන්න කෙනෙක් ඉන්නවා නම්, දන්න දෙයක් තියෙනවා නම් කරුණාකර මෙතන නෙවෙයි පොලිසියට ලබා දෙන්න. පොලිසිය නිසි පියවර ගන්නේ නැත්නම්, විමර්ශනය කරන්නේ නැත්නම් අන්න අපි එකට එකතු වෙලා එදාට පොලිසියට ඒක කටයුතු කරන්න පුළුවන්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ප්‍රකාශකෙන වචනයක් කතානු කළොත් මේ විවාදයේදී අපි අඩුවක් පාඩුවක් කරා වෙනවා. එතුමා මේ මහා මොලකරුවන් ගැන, මේ ප්‍රහාරයේ පිටිපස්සෙ ඉන්න අය ගැන දන්නවයි කියලා ප්‍රකාශයක් සිදු කළා. පොලිසියට කරන්න ඕනේ ප්‍රකාශය මාධ්‍යවලට කරා. ඊළඟ අපි කිව්වා මූව වහාම අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න කියලා. එතුමා ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා. අපිට නොනිල වශයෙන් ලැබිලා තියෙන තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රකාශයේ තියෙන බොරු. ඒ කියන කරුණු එකක්වත් තහවුරු කරන්න පුළුවන් කාරණා නෙවෙයි. නෑ, අසත්‍යයි කියලා තහවුරු වෙලා තියෙනවා මේ වෙන විට. ඒ නිසා මේ හිටපු ජනාධිපතිවරයෙක් රටේ ජාතික ආරක්ෂාව වීලුවට අරගෙන, මේ රටේ ජනතාව වීලුවට අරගෙන, මේ රටේ පොලිසිය වීලුවට අරගෙන හොඳ වෙලාවට මහේස්ත්‍රාත්තුමිය මොලේ කල්පනා කරලා මේක ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් කියලා ලිපි ගොනුව සේප්පුවක දාලා ඉබි අතුරු දාලා තියන්න තීරණය කළා. එහෙම නැත්නම් රට මේ වෙන විට ගිනි අරන්. ඉතින් මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරමින් රටේ ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි කියලා මම යෝජනා කරමින් නියඳ වෙනවා.
Thank you. Honorable SMM Musharraf, you have 11 minutes.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களுக்கு முதற்கண் வணக்கம். இன்று ஈஸ்டர் தாக்குதல் தொடர்பான விவாதத்துக்கு எனக்கும் சந்தர்ப்பம் கிடைத்தமைக்காக நான் நன்றி கூறுகிறேன். முதலாவதாக 2019 April 21 நடைபெற்ற இந்த ஈஸ்டர் தாக்குதலில் பலியாகிய 267 உயிர்கள், அதேபோன்று 500 மேற்பட்டவர்கள் காயங்களுக்குள்ளானார்கள். இவர்கள் அனைவருக்கும் அவர்களுடைய ஆத்மா சாந்தி அடைய நான் பிரார்த்தனை செய்கின்றேன். அதேபோன்று காயங்களுக்குள்ளானவர்கள் குணமாகி அவர்களுடைய வாழ்க்கையிலும் இன்பம் பெறுக வேண்டும் என்று நான் பிரார்த்தனை செய்கின்றேன். இந்த ஈஸ்டர் தாக்குதலில் யார் யாரெல்லாம் உளவியல் ரீதியாக பாதிக்கப்பட்டார்களோ அவர்களும் வளமை நிலைக்கு திரும்ப வேண்டும் என்றும் நான் பிரார்த்தனை செய்கின்றேன். இதே சமயத்தில் இந்த நாட்டிலே ஈஸ்டர் தாக்குதல் என்று ஒன்று முன்னொரு போதும் இல்லாத அளவிற்கு திட்டமிடப்பட்ட வகையில் நடைபெற்ற போதும் ஒட்டுமொத்த சமூகமும் முஸ்லிம் சமூகம் இந்த தாக்குதலை நிகழ்த்தியது என்று வன்மத்தோடு இந்த முஸ்லிம் சமூகத்திற்கு எதிராக பழிதீர்க்க காத்துக் கொண்டிருந்த சமயத்திலே இந்த தாக்குதல் முஸ்லிம் சமூகத்தினரால் மேற்கொள்ளப்பட்டதல்ல, இதன் பின்னணியில் வேறொரு சக்தி இருக்கிறது என்று தைரியமாகவும் உடனடியாகவும் கருத்து தெரிவித்ததனூடாக இலங்கை வாழ்கின்ற முஸ்லிம்கள் அனைவருக்கும் அன்றைய காலகட்டத்தில் மிகவும் ஆறுதலாக இருந்த கார்டினல் மல்கம் ரஞ்சித் தாண்டகை அவர்களுக்கும் ஒட்டுமொத்த முஸ்லிம் சமூகத்தின் சார்பாக நான் என்னுடைய நன்றியை தெரிவிப்பதோடும் அன்றிலிருந்து இன்று வரையிலும் இந்த தாக்குதலை நடத்திய சூத்திரதாரி கண்டறியப்பட வேண்டும், இதிலே குற்றமிழைத்தவர்கள் தண்டிக்கப்பட வேண்டும் என்பதிலே போராடி வருகின்ற அவருடைய போராட்டம் வெற்றி பெற வேண்டும் என்றும் நான் இறைவனிடம் முதற்கண் பிரார்த்திக்கின்றேன். இந்த விவாதத்தை நாம் எடுத்து பார்க்கிற போது, நேற்று முதல் இந்த விவாதம் நடைபெறுகிறது. இங்கே பேசுகின்ற பலருமே முதலில் இந்த முஸ்லிம் அந்தவாதி, இஸ்லாமிய அந்தவாதி என்கின்ற வார்த்தைகளை, முஸ்லிம் பயங்கரவாதிகள், இஸ்லாமிய பயங்கரவாதிகள் என்கின்ற வார்த்தைகளை பயன்படுத்தி வருகிறார்கள். உலகம் முழுவதும் இஸ்லாமோ போபியா என்பதன் ஊடாக முஸ்லிம்களை ஒடுக்குவதற்காக கொண்டு வரப்பட்ட ஒரு அரசியல் சதி, அந்த ஆழத்தை அகலத்தை புரிந்து கொள்ளாமல் இலங்கை போன்ற எமது பல்லின சமூகம் வாழ்கின்ற தேசத்திலும் இந்த முஸ்லிம் பயங்கரவாதிகள், இஸ்லாம் பயங்கரவாதிகள் என்று பொருத்தமற்ற வார்த்தை பிரயோகத்தை மேற்கொள்வதை இந்த உயரிய சபை நிறுத்திக் கொள்ள வேண்டும் என்று நான் முதற்கண் வேண்டிக் கொள்கின்றேன். இஸ்லாம் என்ற வார்த்தையிலும் முஸ்லிம் என்ற வார்த்தையிலும் இருக்கின்ற சலாம் என்பது சாந்தியும் சமாதானத்தையும் மையப்படுத்துவது. ஒரு முஸ்லிம் இன்னொருவரை சந்திக்கின்ற போது, இன்னொரு முஸ்லிமை சந்திக்கின்ற போது அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லா என்று சொல்வார்கள். உங்கள் மீது சாந்தியும் சமாதானமும் உண்டாகட்டும் என்பது அதனுடைய பொருள். எனவே சக மனிதர்கள் மீது சாந்தியையும் சமாதானத்தையும் போதிக்கின்ற ஒரு மதம், ஒரு மார்க்கம்,
ஒருபோதும் வன்மத்தையும் பயங்கரவாதத்தையும் தூண்டுகின்ற மார்க்கம் அல்ல என்பது எல்லோருக்கும் தெரிந்த ஒரு விடயம். இப்படி இருக்கையில் எந்த ஒரு பயங்கரவாத சம்பவம் நடைபெற்ற போதும் முஸ்லிம் பயங்கரவாதிகள் இஸ்லாமிய பயங்கரவாதிகள் என்று குறிப்பிட்டு சொல்கின்ற இந்த நிலை மாற வேண்டும். இந்த பாராளுமன்றத்திற்குள் அவ்வாறு சொற்பிரயோகம் செய்பவர்களுடைய சொற்கள் இந்த ஹன்சாட்டிலிருந்து அகற்றப்படுவதோடு அவ்வாறான சொற்கள் பயன்படுத்தப்படுவதை தவிர்ப்பதற்கான ஆணை உயர்ந்த சபாநாயகர் அவர்கள் விடுக்க வேண்டும் என்றும் நான் கேட்டுக்கொள்கின்றேன். இந்த ஈஸ்டர் தாக்குதல் 2019 ஏப்ரல் 21 நடைபெற்றதன் பிற்பாடு கிட்டத்தட்ட நாங்கள் 5 வருடங்களுக்கு பின்னர் அதே போன்றது ஒரு தினத்திலே மீண்டும் இது பற்றி பேசுகிறோம், விவாதிக்கின்றோம். 5 வருடங்களாக ஒரு குற்றச்செயல் கொடூரச்செயல் நடைபெற்றதனுடைய சூத்திரதாரி கண்டறியப்பட்டு தண்டனை வழங்கப்படாமல் மீண்டும் மீண்டும் விவாதத்தை மேற்கொள்கின்றோம். எப்போதெல்லாம் விவாதத்தை மேற்கொள்கிறோம் என்றால் யாராவது ஒருவர் இது தொடர்பாக எங்கேனும் பேசிவிட்டால் உடனடியாக விவாதத்திற்கு தயாராகி விடுகிறோம். அண்மையிலே சேனல் 4 தொலைக்காட்சி ஊடாக ஆசாத் மௌலானா என்பவர் இந்த தாக்குதலுக்கும் பிள்ளையான் ராஜாங்க அமைச்சருக்கும் தொடர்பு இருக்கிறது என்று சொன்னவுடன் ஒரு விவாதம் இங்கே பற்றி எறிந்தது. அதே போன்று அண்மையிலே முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் எனக்கு சூட்சுமமான தகவல்கள் கிடைத்திருக்கிறது, இதனுடைய சூத்திரதாரி யார் என்பது எனக்கு தெரியும் என்று அவர் சொன்னார். இதனை அவர் போலீசிடம் சென்று முறையிடவும் இல்லை, உரியவர்களிடம் சொல்லவும் இல்லை, இந்த சபைக்குள்ளும் சொல்லவில்லை, ஊடகங்களுக்கு கருத்து தெரிவித்தார். பின்பு அது பற்றி ஒரு மிகப்பெரியதொரு பிரளயம் உருவான போது இதனை நான் சொல்வதற்கு தயாராக இருக்கின்றேன், நீதிமன்றத்தின் முன்னர் சொல்வதற்கு தயாராக இருக்கின்றேன், அவ்வாறு நான் சொல்கிற போது ரகசியமாக சொல்லவே நான் ஆசைப்படுகின்றேன், இல்லை என்றால் என்னுடையதும் என் குடும்பத்தினுடையதும் உயிர்களுக்கு ஆபத்து இருக்கிறது என்றெல்லாம் அவர் எச்சரிக்கை செய்தார். எனவே இவ்வாறு அவர் கூறிய அந்த வார்த்தைகளை கேட்டபோது உண்மைக்குண்மையாக அவர் இந்த விடயங்களை கண்டறிந்தவராக இருக்கிறார், எனவே இதனுடைய சூத்திரதாரி கண்டறியப்படும் என்ற நம்பிக்கை மக்கள் மத்தியிலே எல்லோரிடமும் வந்திருக்காது. ஏனென்றால் மைத்ரிபால சிறிசேன என்ற முன்னாள் ஜனாதிபதியை பற்றி இந்த மக்கள் ஓரளவு அறிந்திருக்கிறார்கள். அவர் பதவியில் இருந்த காலகட்டத்தில் தான் இந்த தாக்குதல் நடைபெற்றது. இவ்வாறு தாக்குதல் நடைபெற்ற போது எனக்கு இந்த விடயம் தெரியாது, இந்த விடயம் சம்பந்தமாக எனக்கு அறிவிக்காத போலீஸ் மா அதிபர் ராணுவ தளபதி உள்ளிட்டவர்கள் தான் இதிலே தண்டிக்கப்பட வேண்டும், பொறுப்பு சொல்ல வேண்டும், நான் இதற்கு வகை சொல்ல மாட்டேன் என்று அவர் கருத்து தெரிவித்தார். இவ்வாறு இந்த நாட்டினுடைய உயர் ஜனாதிபதி ஒருவர் ஒவ்வொரு நாளும் அதனுடைய புலனாய்வுத்துறை இந்த நாட்டிலே நடைபெறுகின்ற போராட்டங்கள் ஏனைய விடயங்கள் அதே போன்று பாதுகாப்பு அச்சுறுத்தல் ஒவ்வொரு நாளுமே ஜனாதிபதிக்கு அவர்கள் தெரியப்படுத்துவது வழக்கம். இவ்வாறான ஒரு சூழல் இருக்கிற போது ஜனாதிபதி தனக்கு தெரியாது என்று அன்றைய காலகட்டத்தில் சொன்னதே மிக முக்கியமான ஒரு பேசுபொருளாக மாறியது. எனவே ஒரு குற்றச்செயலை செய்பவரும் தண்டிக்கப்பட வேண்டும், அதிகாரத்தில் இருபவர்களினுடைய ஒரு செய்யாமையால் ஒரு செயலை செய்யாததன் காரணமாக பெரும் குற்ற விளைவுகள் ஏற்படுகிற போதும் அந்த அதிகாரத்தில் இருந்தவர்கள் தண்டிக்கப்பட வேண்டும் என்று அடிப்படையில் பார்க்கிற போதும் கூட முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் அன்று அவர் இந்த விடயத்தை கண்டும் காணாமல் இருந்தமைக்காகவும் இன்று அவர் இதனை செய்தவர்கள் யார் என்று எனக்கு தெரியும் என்பதான ஒரு புதிய புரளியை கிளப்பிவிட்டிருப்பதன் காரணமாகவும் அவர் தீவிரமாக விசாரிக்கப்பட்டு இந்த விடயத்தில் அவர் பொறுப்பு சொல்ல வேண்டியவர் ஆக்கப்பட வேண்டும் என்று இந்த உயர் சபையில் கேட்டுக்கொள்கின்றேன். இவ்வாறு ஒவ்வொரு கருத்துக்களும் வருகிற போது இங்கு விவாதம் நடைபெறுவது வழக்கம். இந்த விவாதத்திலே ஒரு முடிவு எட்டப்படுமா, இதனுடைய சூத்திரதாரிகள் கண்டறியப்படுவார்களா என்றால் நிச்சயமாக இல்லை. சர்வதேச தொடர்புகளுடன் நடைபெறுகின்ற அரசியல் சதி ஒருபோதும் வெளியாவதே இல்லை, அது காலாகாலமாக ஒரு பேசுபொருளாக இருக்கும். அரசியல் தேவைக்காக அதை பயன்படுத்துவார்கள், மேடைகளில் அவற்றை பேசுவார்களே அல்லாமல் சூத்திரதாரிகள் கண்டறியப்படுவதில்லை. செப்டம்பர் 11 தாக்குதல் என்பது இன்றும் ஒரு மித்தாகவே இருக்கிறது. அதை யார் செய்தார்கள், ஒசாமா பின் லேடன் செய்தாரா அல்லது வேறு ஒருவர் செய்தாரா, அமெரிக்காவை செய்தாரா என்ற விவாதங்களுக்கான பல விடயங்கள் சென்று கொண்டே இருப்பதை பார்க்கின்றோம். அதற்கான சில வீடியோ ஆவணங்கள் பலவும் வெளியாகி வருவதை பார்க்கின்றோம். அதுபோன்றுதான் இவை. இதில் மிக முக்கியமாக கவனிக்கப்பட வேண்டிய ஒரு விடயம் என்னவென்றால் இதில் கிறிஸ்தவ சமூகம் எவ்வாறு பாதிக்கப்பட்டதோ அதற்கு நிகராக முஸ்லிம் சமூகம் மிகவும் பாதிக்கப்பட்டது. அன்று மாத்திரமல்ல இன்றும் பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. முஸ்லிம் சமூகத்திற்கு எதிரான தாக்குதல் இலங்கையில் ஏற்பட்டது ஏப்ரல் 21 மாத்திரமல்ல, 2013 முதலே இந்த முஸ்லிம் சமூகத்திற்கு எதிரான தாக்குதல் நடைபெற்று வருகிறது. 2013 கிராண்ட் பாஸ் தாக்குதல், 2017 பொதுபல சேனாவின் பின்னணியில் அரங்கறிய அழுத்கம வன்முறைகள், 2017 ஏப்ரல் முதல் ஜூன் வரை நாட்டின் பல பகுதிகளிலும் முஸ்லிம் வர்த்தக நிலையங்களை இலக்கு வைத்த வன்முறைகள், 2017 நவம்பரில் ஜிந்தோட்டையில் இடம்பெற்ற வன்முறைகள், 2018 மார்ச்சில் இடம்பெற்ற கண்டி திகன வன்முறைகள், அதனைத் தொடர்ந்து இந்த ஏப்ரல் 21 தாக்குதலுக்கு பிறகு முஸ்லிம் சமூகத்துக்கு நெருக்கு வாரங்கள் என்பவையெல்லாம் சொல்லில் அடங்காதவை. மிகப்பெரும் வேதனைகளை இந்த முஸ்லிம் சமூகம் சந்தித்தது. நேற்றைய தினம் பார்த்தேன் நான், அத்துரலிய ரத்னதேரர் அவர்கள் மீண்டும் அவருடைய சண்டித்தனத்தை இங்கே தொடங்கி இருக்கின்றார். உண்மையிலே 2002 பொதுபல சேனா என்ற ஒரு அமைப்பு உருவாக்கப்பட்டு மிகவும் குறுகிய காலத்தில் ஒரு புகழ்பெற்ற ஒரு சக்திமிக்க அமைப்பாக இந்த இலங்கையிலே அவர்கள் வளர்ந்ததன் விளைவு என்னவென்று பார்த்தால் இந்த நாட்டை சின்னாபின்னமாக்கியதை தவிர வேறு எதுவுமே இல்லை. முஸ்லிம் சமூகத்திற்கு எதிராக மிக மோசமான மிக பிழையான கற்பனைகளை கட்டவழ்த்து விட்டார்கள். அத்துரலிய ரத்னதேரர் அவர்கள் சொல்கிறார், முஸ்லிம் சமூகத்திற்கு எதிராக எந்த வார்த்தையும் அவர் பேசவில்லையாம், நாக்கூசாமன் என்று போய் பேசுகிறார் அத்துரலிய ரத்னதேரர் அவர்கள். அவர் இந்த சமூகத்தில் முஸ்லிம் சமூகத்தை மாத்திரம் பாதிக்கவில்லை, கடந்த ஆட்சி காலத்தில் கோட்டாபய ராஜபக்சே அவர்களோடு இருந்து சேதன பசலைதான் இந்த நாட்டிற்கு தேவை என்பதான பிழையான வழிகாட்டலை முன்னாள் ஜனாதிபதிக்கு செய்து இந்த நாட்டின் விவசாயத்தை அளித்து வரும் ரத்னதேரர் அவர்கள். அதே போன்று அன்றைய காலகட்டத்தில் முஸ்லிம் சமூகத்திற்கு எதிராக டாக்டர் ஷாபி ஜமால்டீனுடைய விடயம் தொடர்பாக நீதிமன்றம் அவர் குற்றமற்றவர் என்று நிரூபித்து அவர் மீண்டும் வேலையில் சேர்ந்திருக்கின்ற இந்த சூழலில் அவ்வாறு அன்று முறைப்பாடு செய்த பெண்களில் பலருமே அதற்காக மன்னிப்பு கோரி அதற்காக பின்வாங்கி இருக்கிற சூழலில் பாராளுமன்றத்தில் நேற்று வந்து ஏன் அது இருக்கக்கூடாது என்கின்ற அடிப்படையில் மீண்டும் ஒரு சந்தேகத்தை கிளப்ப அத்துரலிய ரத்னதேரர் போன்ற இந்த பாராளுமன்றம் பொருத்தம் இல்லாதவர்கள் மீண்டும் இந்த பாராளுமன்றத்திற்கு வருவதை இந்த சமூகம் தடுக்க வேண்டும். ஒரு சிறிய நாடு சிங்கப்பூர் எவ்வளவு வளர்ந்திருக்கிறது, மலேசியா எவ்வளவு வளர்ந்திருக்கிறது, எல்லா வளமும் மிக்க இலங்கை போன்ற தேசம் வளராமல் இருக்கிறது என்றால் இந்த அத்துரலிய ரத்னதேரர் போன்ற இனவாதிகளை தவிர வேறு எவரும் காரணம் இல்லை. எத்தனை அபாண்டங்களை இந்த முஸ்லிம் சமூகத்தின் மீது எத்தனை வன்மங்களை இவர்கள் கட்டவிழ்த்து விட்டார்கள். அன்றைய தினம் பள்ளி வாயில்களுக்குள் சப்பாத்து கால்கள் நுழைந்தன, நாய்கள் நுழைந்தன, முஸ்லிம்கள் சாப்பிடாத பன்றி இறைச்சியை பள்ளி வாயிலுக்குள் போட்டார்கள். சொல்லலா துயரத்தை இந்த முஸ்லிம் சமூகத்திற்கு கொடுத்தது அதில் இந்த பாராளுமன்றத்தில் இன்றும் இருக்கின்ற பல உறுப்பினர்களும் காரணமாக இருந்தார்கள். எனவே இந்த விவகாரத்தினுடைய சூத்திரதாரியை கண்டறிவோம், கண்டறியப்படும், அதற்கான விசாரணைகள் நடைபெறும் என்கின்ற உங்களுடைய கருத்துக்களை நீங்கள் கொண்டு செல்லுங்கள். ஆனால் முஸ்லிம் சமூகத்தின் மீதான வன்மத்தை இனிமேலும் பேசுவதை நிறுத்துங்கள். நேற்றும் பார்க்கிறேன், முஸ்லிம் பயங்கரவாதிகள், இஸ்லாமிய பயங்கரவாதிகள் என்கின்ற மிக பொருத்தமற்ற வார்த்தைகளை இந்த பாராளுமன்றத்தில் பேசுவதை அனைவரும் நிறுத்தியாக வேண்டும். ஆரம்பத்தில் ISIS அமைப்பு இதனை நடத்தியதாக சொன்னார்கள். ISIS அமைப்பினுடைய தலைவராக இருந்த அபுபக்கர் அல் பக்தாதி மறைந்தார் என்ற செய்திக்கு பிறகு 2019 தாக்குதல் நடந்த உடனே அபுபக்கர் அல் பக்தாதி உயிரோடு இருக்கிறார் என்ற ஒரு செய்தி வந்தது. பின்பு அவரை மீண்டும் அவர்களை அவரை மரணிக்க செய்து விட்டார்கள். எனவே இந்த தாக்குதலிலே ISIS தொடர்பு இருக்கிறது என்பதை சொல்வதற்காக ஒரு பயங்கரவாத அமைப்பினுடைய தலைவர் மரணித்த ஒருவரை உயிர்ப்பித்து மீண்டும் அவரை இந்த சம்பவங்கள் எல்லாம் நடந்து முடிந்த பிற்பாடு மரணித்தது தொடர்புகள் இல்லை என்று சொல்லிவிட முடியாது. அதே போன்றுதான் இதில் பல விடயங்கள் இருக்கின்றன. ISIS தொடர்பு இல்லை என்பது தொடர்பாக பிரதி போலீஸ் மாதிபர் முன்னாள் ஓய்வு பெற்ற சிரேஷ்ட பிரதி போலீஸ் மாதிபர் ரவிசேனரத்ன அவர்கள் ஜனாதிபதி ஆணைக்குழுக்கு தெரிவித்திருக்கின்றார். அதே போன்றும் இந்த தாக்குதலோடு சம்பந்தப்பட்டவர்கள் எவருமே சவுதி அரேபியாவிற்கோ லெபனானிற்கோ வேறு எந்த தேசத்திற்கும் அவர்கள் செல்லவில்லை என்று நிரூபிக்கப்பட்டிருக்கிறது. எனவே ISIS தொடர்பில்லை என்பது நிரூபணம். அதே போன்று முஸ்லிம் சமூகம் நேரடியாக செய்யவில்லை, பிறருடைய அழுத்தத்தின் காரணமாக இது செய்யப்பட்ட என்பது இந்த விசாரணைகளில் இருந்து தெரிய வந்திருக்கிறது. இப்போது இந்தியா செய்தது என்பதாக முன்னாள் ஜனாதிபதி அவர்கள் தெரிவித்திருக்கின்றார். அன்றைய காலகட்டத்தின் போதும் இந்தியாவிற்கும் தொடர்பு என்பதான கருத்துக்கள் இங்கே சொல்லப்பட்டிருக்கின்றன. இவை தவிர வேறு எந்த சக்திகள் இதனை செய்தது என்பது தொடர்பான பல்வேறு சந்தேகங்கள் இந்த விசாரணைகளில் இருக்கின்றன. இந்த விசாரணைகளினுடைய போக்கை பார்க்கிற போது பல கேள்விகளுக்கு பதில் சொல்வதற்கு இங்கே தயாரில்லாமல் இருக்கிறோம் நாங்கள். இந்த பல விடயங்களுக்கான பதிலை சொல்ல முற்படுகிற போது இதில் உண்மையாளர்கள் கண்டுபிடிக்கப்படுவார்கள் என்று யாராவது மறைக்கிறார்களா என்ற சந்தேகம் இங்கே நிலவுகிறது. எனவே அதிமேதகு ஜனாதிபதி ரணில் விக்ரமசிங் அவர்களை நான் இந்த இடத்தில் ஒரு கேள்வி கேட்க விரும்புகின்றேன், ஒரு கருத்தை அவருக்காக சொல்ல விரும்புகின்றேன். முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் அன்று தாக்குதல் நடைபெற்ற போது அன்று தாக்குதல் நடைபெற்ற போது இது எனக்கு தெரியாது, போலீஸ் மா அதிபரோ அல்லது உளவு பிரிவு எனக்கு தெரியவிக்கவில்லை, நான் பொறுப்பு சொல்ல மாட்டேன் என்று சொன்னார். ஆனால் அன்று பிரதமராக இருந்த ரணில் விக்ரமசிங் அவர்கள் எந்த பாதுகாப்பு கவுன்சில் கூட்டத்திற்கும் என்னை அழைக்கவில்லை, ஆனால் இந்த வகையான தாக்குதலுக்கு பொறுப்பு சொல்லியாக வேண்டும், இந்த எந்த விசாரணைக்கும் ஒத்துழைக்க தயாராக இருக்கிறேன் என்று அன்று சொன்னார். இன்று அதிகாரம் மிக்கதான ஜனாதிபதியாக அவர் இருக்கிறார். தயவு கூர்ந்து இந்த சூத்திரதாரி கண்டறியப்பட வேண்டும், பாதிக்கப்பட்ட மக்களுக்கான நிவாரணம் கிடைக்க வேண்டும், இந்த செயல்களில் மீண்டும் ஈடுபட துடிக்கின்ற இனவாதிகள் மீண்டும் எழாத வண்ணம் அவர்களை தடுக்க வேண்டும் என்று கேட்டு நான் விடைபெறுகிறேன். நன்றி.
Thank you. Honorable Professor Charity Herath, you have 7 minutes.
கரு முலாசனாரோட மந்திரித்துமணி, அது மே பாஸ்கு இருதின பிரகாரைய சம்பந்தவ கல்தபீமே விவாதேட்ட சகபாகி வேணும் லபீமேன மம சத்துட்டு வேணுமா விசேஷங்க மெத்தன கருணு கீபியாக் மே வினாடி ஹத்தாத்துலே කියන්න අවශ්‍ය වෙලා තියෙනවා. මුලින්ම ගරු සභාපතිතුමනි, මේ පාස්කු ඉරිදා ප්‍රහාරය දැන් දේශපාලන කානිවැල් එකක් ගානට ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට දාන පුට්බෝලයක් ගානට වැටිලා තියෙනවා. ඒ කියන්නේ මේකේ අපි මීට ඉස්සර මේ වගේම සභාව කල්තැබීමේ අවස්ථා ගණනාවක් දැකලා තියෙනවා. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ සිද්ධිය සිදු වුණා. ඔබ දන්නවා එතන ඉඳලා අපේ රටේ දේශපාලනයට මේකේ විශාල බලපෑමක් මේ සිදුවීමෙන් ඇති වුණා. ඒ සිදුවීම හොයන එක තවත් දේශපාලන ක්‍රියාවලියක් බවට දැන් පත් වෙලා තියෙන්නේ. මේවා ඇත්තටම දියුණු රටක වෙන දේවල් නෙමෙයි. දියුණු රටක මේ සිදුවීමක්, මේ වගේ බරපතල දෙයක් සිදු වුණාම ඒකේ අගමුණ හොයාගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි අපි මේක සිදුවෙච්ච වෙලාවේ හිටපු ආණ්ඩුව, ඒ කාලේ හිටපු අගමැතිතුමා තමයි දැන් ජනාධිපතිතුමා. ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා දැන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. දැන් මේ දෙන්නා අද දෙපැත්තක ඉඳලා මොනවා කිව්වත් මේ දෙන්නම වග කියන්න ඕන අපේ රටේ ආරක්ෂාව සම්බන්ධව මේ වෙච්ච සිදුවීමට. අද කාටවත් සුදුහුණු ගාන්න මේ පැත්තටවත් ඒ පැත්තේ ඉන්න අයටවත් බෑ. ඒ කියන්නේ ඒ ජනාධිපතිවරයා දැන් ඇවිල්ලා අගමැති දිහාට, ඒ කාලේ හිටපු අගමැති දිහාට ඇඟිල්ල දික් කරනවා. ඒ කාලේ හිටපු අගමැති දැන් ජනාධිපති වෙලා මේ පැත්තට ඇඟිල්ල දික් කරනවා. මේක විකාරයක්. එහෙම නැත්නම් මේක ගෝඨාභය රාජපක්ෂට හරි තව කාට හරි ගැට ගහන්න පුළුවන්ද කියලා එහෙමෙන් බලනවා. මම හිතනවා මේක මේ සෙල්ලම දේශපාලන වශයෙන් මේ රටේ ජනතාව අපිව විහිළුවකට ලක් කරන සෙල්ලමක්. මේ වාගේ සෙල්ලම් කීපයක් තියෙනවා. ඡන්ද කාලෙට ගොඩ ගන්න, ඡන්ද කාලෙට ගොඩ ගන්න සෙල්ලමක් බවට පාස්කු ඉරිදා පරීක්ෂණය පත් වෙමින් තියෙන්නේ. මේක නවත්තන්න ඕන. කොයි ආණ්ඩුව හිටියත් මේ වැඩේ නවත්තන්න ඕන. එහෙම නැතුව 2015 ඒ ආණ්ඩුවේ හිටපු අයත් එහෙම සුද්ධවන්තයෝ නෙමෙයි. මේ ප්‍රශ්නේ ඇති වුණේ ඒ ජනාධිපතිවරයා අගමැති වෙලා ඉන්න කාලේ. එතුමාට දැන් ඇවිල්ලා නිකන් දන්නෑ වගේ, බබා වගේ මුකුත් කියන්නේ නැතුව ඉන්න බෑ. ඒ වගේම මෙතන ඉන්න හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් දැන් ඇවිල්ලා එහෙම කියන්න බෑ, මම මේ මොකක්වත් දන්නෑ කියලා. සර්, මේ සිද්ධිය අපේ රටේ මේ ආගම් දෙකක් අතර ගැටුම විතරක් නෙමෙයි, අපේ රටේ දේශපාලනයේ තියෙන විකාර රූපී ඉතාමත්ම පහත් තත්ත්වය තමයි මේ පෙන්වන්නේ. මේ සිද්ධිය හොයාගෙන ඒ සිද්ධියට අදාළ පුද්ගලයන්ට දඬුවම් කරන්න යන්නේ නැතුව අතන්ටයි මෙතන්ටයි බෝලේ පාස් කර කර ඉන්නවා. ඒ නිසා මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. මේක මතුනේ 2015 ආණ්ඩුව ඇතුළෙමයි. අපි දැක්කයි ආණ්ඩුව ඇතුළේ ජනාධිපති අගමැතිට බයිනෝ, අගමැති ජනාධිපතිට බයිනෝ, අන්තිමට දෙන්නම එකතු වෙලා විපක්ෂ නායකට බයිනෝ. එහෙම දැනකට මේක තල්ලු කරලා තිබුණේ. ඒ නිසා මේක එහෙම අවුලක් බවට දැන් පත් වෙලා තියෙන්නේ. ඊළඟට ගරු සභාපතිතුමනි, 2019 මැයි මාසේ 22 වෙනිදා විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් මේකට පත් කෙරුවා. ඒ වගේම 2019 ජූනි මාසේ 10 වෙනිදා මලල්ගොඩ වාර්තාව ජනාධිපතිවරයා පත් කරපු එක බාර දුන්නා. ඊළඟට 2019 සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපති කොමිසමක් පත් කෙරුවා. දැන් මේ විදියට කොමිසමෙන් කොමිසමට, වාර්තාවෙන් වාර්තාවට අගමැති ජනාධිපති ටීක් බෝල ගහනවා වගේ එහාටයි මෙහාටයි 2015-19 කාලේ මේ හිටපු විදියටම 2019න් පස්සේ මේ සිද්ධිය ඉස්සරහ අරගෙන ගියා. දැන් ඊළඟට මේක දැන් වැටිලා තියෙන්නේ අර අපි කියන සභාව කල්තැවීමේ විවාද රංගනයක් බවට මේක පත් වෙලා, සභාව කල්තැවීමේ විවාදත් පේලියට ආවා. 2019 මැයි මාසේ 7-8-9 දිගටම සභාව කල්තැබීම මේකට තිබ්බා. 2021 මාර්තු 10 මේකට සභාව කල්තැබීමක් තිබ්බා. 2021 මාර්තු 25-26 ආයිත් සභාව කල්තැබීමේ විවාදයක් මේක ගැනම කෙරුවා. 2021 අප්‍රේල් 7-8-9 සභාව කල්තැබීමේ විවාද කෙරුවා. මේ විදිහට මේ 2023 සැප්තැම්බර් 21-22 ආයිත් සභාව කල්තැබීමක් කෙරුවා. දැන් ආපහු එකක් කරනවා දවස් 3ක් දාලා. ඒ නිසා මේක ඇත්තටම විහිළුවක් බවට පත් වෙමින් යන්නේ. එනිසා මම හිතන්නේ කරුණා කරලා මේ අපි දේශපාලනය කරන අය ආරක්ෂාව සම්බන්ධ විශේෂඥ මත කියන අය නෙමෙයි. මෙතන හුඟක් මන්ත්‍රීවරු නිකන් කවුරුත් දන්නවා වගේ මහා මොලකරු අරයා දන්නවා මෙයා දන්නවා කියලා කතා කරා. මම නම් දන්නේ නැහැ මහා මොලකරුවත් මේක එකම මොලකරුවෙක්වත්. අපි මේ වාගේ මේ ප්‍රහාර ගැන විශේෂඥයෝ නෙමෙයි. එනිසා මේ ප්‍රහාර සම්බන්ධව අදාළ විශේෂඥ මත කියන අය ஆண்டுவலின் இடதீல கருணாகரல ஏகட இட அவஸ்தாவ சலசண்டோன ஏ ஐடே பிரகாஷ் ஹரியட கரண்ட இடுபச நீதிய கிரியாத்மக கரண்டோன மேக அதுலட தமங்கே பக்ஷே பாட கட்டகஹனேக தமங்கே ஆகம கட்டகஹனேக தமங்கே ஜாதிய கட்டகஹனேக அபி தென் மேக்கெம் பீடாவட பத் வெலா தியென்னே எனிசா மம ஹிதன்னே பாஸ்கு விரிதா பிரஹாரே அபி இதாமத்ம கனகாடுதாயக மே பரபதல பிரஹாரே அபி மேக வெலா தகினோ ஏ வகேம மேக விந்திதயன் பிலிபந்தவ அபி கனகாடு அபி ஹமதாம் பல கரனோ ஏ வகேம மேகட அதால புத்கலே ஹோயலா தண்டுவம் கரன்ன ஓன கியெனேகே இன்னோ ஏக மே சந்தயக் காலேட இஸ்ரஹட அரகன பஸ்ஸட தால ஆயி சந்தயக் காலேட இஸ்ரஹட ගන්න එකක් බවට පත් කර ගත යුතු නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි දැන් මේක ඉන්දියානු සම්බන්ධයක් තියෙනවායි කියලා මේ ජනාධිපතිතුමා කිව්වයි කියලා අපිට පුවත්පත්වල පරණ ජනාධිපතිතුමා මෛත්‍රී ජනාධිපතිතුමා කිව්වයි කියලා ආරංචියක් තියෙනවා. මේ ඉන්දියාව තමන්ගේ දේශපාලනේ හරියට කරන්නේ මේක කළා හෝ නොකළා හෝ කරුණා කරලා ඒක පස්සේ අපි නාහෙන් අඬන්න යන්න හොඳ නැහැ. ඉන්දියාව මේක කරා නම් අපි ඒක ගැන හරියට හොයලා බලලා ඒගොල්ලෝ ඒක කරේ ඇයි කියන එක බලන්න ඕන. ඉන්දියාව මම මේ දවස්වල කියෙව්වා ඔබ දන්නවා එස් ජයසංකර් ඉන්දියාවේ දැන් ඉන්න විදේශ ඇමැතිතුමා පොතක් ලියලා තියෙනවා වයි භාරත මැටර්ස් කියලා. මේ පොතේ ඉතාම පැහැදිලිව පේනවා ඒ අය මේ කලාපයේ ඇතුලේ තමන්ගේ දේශපාලනය ගැන තමයි මූලික වශයෙන් හිතන්නේ. ඉතින් රටවල් එහෙම තමයි හිතන්නේ. අපේ කට්ටිය අපි ගැන හිතන්නේ නැතුව වෙන වෙන විකාර කරනවා මිසක ඉන්දියාව තමන්ගේ ෆොරින් පොලිසි එක හදාගෙන තියන්නේ ආසන්න රටක් වුණත් පාවිච්චි කරන්න අවස්ථාව තියෙනවා නම් කරන්න. ඉතින් එහෙම අපි ඒවට අත්දැකීම් ලැබලා තියෙනවා 83 ගණන් 83 අරගලයේ ඇතුලේ අපිව ඉන්දියාවත් එක්ක ගැට ගැහුණා මේ ප්‍රශ්න නිසා. ඉතින් ඒ නිසා මේ සිද්ධිය පිටිපස්සේ ඉන්දියාව ඉන්නවා නම් කරුණා කරලා අනවශ්‍ය විදියට අපි හරිම දුබලයි කියලා ඒ වටේ
යන්න
මේක ගැන හරි හමන් කතාවක් කරන්න අවශ්‍යයි. ඒ වගේම ගරු සභාපතිතුමනි අවසාන විනාඩියේ මම තමුන්නාසගේ අවසරයේ පතනවා මේ වෙනකොට මේ ආණ්ඩුව මේ වෙලාවේ අපිට අවස්ථාව ලැබෙන්නේ නැති හින්දා පසුබෙල මන්ත්‍රීවරු විදියට මේ ආණ්ඩුවේ අවසාන කාලේ ආයතන විකුණගෙන විකුණගෙන යන බරපතල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තියෙන ආයතනවල විශාල නීති කඩීම් රාශියක් තියෙනවා. එක උදාහරණයක් මේ පාර්ලිමේන්තුවටත් යම් පැතකින් සම්බන්ධ නිසා ජාතික ලොතරැයි මණ්ඩලේ මේ දවස්වල හිතූ ගානට මූල්‍ය රෙගුලාසි කඩලා එක එක පුද්ගලයාට තම තමන්ගේ ගජමිතුරන්ට ප්‍රින්ට් කරන බිස්නස් දෙන අමුතු තැනකට මේක පත් කරලා තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලු මූල්‍ය නීති කඩා දමමින් තමයි දැන් යන්නේ. මම කැමැති මේ මුදල් රාජ්‍ය ඇමැතිතුමා මේකට පිළිතුරක් ඉදිරියේදී දෙනවා නම් ඒ විතරක් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලයේ නමින් තමන් කරපු මේ නීති විරෝධී වැඩ රකින්න මිලියන 5-6 චෙක් ලියලිය සමහර නීතිඥයෝ දාලා අද ජාතික ලොතරැයි මණ්ඩලයේ නීති විරෝධීව කරගෙන යන වැඩ කටයුතු ආරක්ෂා කරන්න වැඩ කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි accounting system එකක් හදන්න මිලියන 290ක චෙක් එකක් ලියන්න බල කරලා තියෙනවා. ඒක ආයතනය ඇතුලේ
නිලධාරීන්
අපි ඒ නිලධාරීන්ට කියනවා මේ ආණ්ඩු වෙනස් වෙමින් යන කාලෙක මේ වගේ මිලියන 290ක් ලියලා accounting system එකක් හදන ආයතනයක් බවට මේක පත් කරලා තියෙනවා. මේවා ගැන ඒ නිලධාරී දැඩි ලෙස කල්පනාවෙන් ඉන්න කියලා අපි මේ පාර්ලිමේන්තුවේ වෙලාවක් නැති නිසා මේක ඇතුළේම ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ පාස්කු විරිදා සිද්ධිය සම්බන්ධව මේ නාඩගම් නැටීම විකාර රූපීව මේක ඇමතීම බෝල එහාට මෙහාට පාස් කිරීම නවත්තලා මේකට අදාළ ප්‍රොෆෙෂනල් අයට මේ වැඩේ බාර දීලා වින්දිතයන්ට සාධාරණයක් වැරදිකරුවන්ට දඬුවමක් ලබා දෙන්න වැඩ කරමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පෙන් නිමා කරනවා.
Thank you honorable ජානක වක්කුඹර you have 13 minutes order please. Honorable SMM Musharraf to the chair.
Garu Munusune garu mantumani me pasku pahare pilibandawa me ith issella vivadet mama vivade aarambha karana kotoma kiwwa eken passewath meka nawaththanna kiyala. ආපහු දවස් 3ක් මේ විවාද කරලා මේ පාර්ලිමේන්තුවේ කාලෙත් රටේ ධනයත් වැය කරනවා. මම එදා ඉල්ලීමක් කරා මේ විවාද කරන්න රජේ වියදම් කරන මුදලත් අර ආබාධිත වෙච්ච පුද්ගලයන්ට හරි ගෙවන්න කියලා. දැන් මේ දවස් 3ේම කතා කරා කියලත් වෙන්නේ එකම දෙයයි. මේක ඉස්සෙල්ලා කතා කරපු දෙයම තමයි. ඒක නිසා මේ යන මුදලෙන් අර ජීවිත අහිමි වෙච්ච අයට එහෙම නැත්නම් තාම ආබාධිත තත්ත්වයේ ඉන්න අයට ඒ මුදල් ටික එකතු කරලා මේ දවස් තුන පාර්ලිමේන්තුව අහලා දැම්මනම්
මීට වඩා හොඳයි. ඒකට හේතුව තමයි මේක පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම්ම මුලසුනේ ගරු සභාපතිතුමනේ කියන්නේ එකම දෙයමයි. සොනික් සොනික් කියයි මේ මේ කතා ටික තමයි තියෙන්නේ. ඒකට මේ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරා. ඒ කාරක සභාවේ වාර්තාවකුත් ඉදිරිපත් කරා. ඒ කාරක සභාවේ හිටපු අයත් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා, පෙරක් අය නැහැ. එදා නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. ඒකේ රවුෆ් හගේ මැතිතුමා, රවි කරුණානායක මැතිතුමා, රාජ සේනාරත්න මැතිතුමා, සරත් පොන්සේක මැතිතුමා, සුමන්දිර මැතිතුමා, නලින් ජයතිස්ස මැතිතුමා, ආසුමාර්සිං මැතිතුමා, ජයම්පති වික්‍රමරත්න මැතිතුමා ඇතුළු මේ වාර්තාවක් ඉදිරිපත් කරා. කොමිෂන් පත් කරා. ඒ වගේම උසාවියෙන් වන්දි ගෙවන්න කියලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම කියලා තියෙද්දිත් දැන් කණ්ඩායම් දෙකක් අපේ ආණ්ඩුවක් ආවහම අපි හරියට මේ වැඩේ කරනවා කියනවා. මම අහන්න කැමතියි එක කණ්ඩායමක් අපේ විපක්ෂ නායකතුමා ඒ කණ්ඩායම කාදිනතුමාට කියලා තියෙනවා මේක හරියටම ඔක්කොම හොයනවා කියලා. මේක සිද්ධ වුණේ කාගේ කාලෙද? එතුමාගේ කාලෙ. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා එතුමා අගමැති තමයි. එතුමයි මනුස්ස නායකකාර මැතිතුමයි හරෙන් ප්‍රනාන්දු මැතිතුමයි තමයි දැන් මේ පැත්තේ ඉන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ මේ පැත්තේ. එදා හිටපු ආරක්ෂා භාරව හිටපු එක්කෙනාද මහලේකම්. පොලිසිය භාරව හිටපු. ඒ හිටපු කැබිනට් මණ්ඩලයේ ඔක්කොම මේ පැත්තේ. ඒ කාලේ හිටපු ජනාධිපතිවත් අද විපක්ෂේ. අපි ඒ කාලේ විපක්ෂේ. දැන් කියනවා මේ පාස්කු ප්‍රහාරයේ වාසිය ගත්තේ ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කියලා. මුලසුනේ ගරු මන්තුමනි, මම ඒ මැතිවරණෙදි කීපයක විතරක් මම කියන්නම් ඡන්ද ප්‍රතිඵලේ. මොකද මීගමුවේ තමයි වැඩිම මේ ප්‍රශ්නෙට මුහුණ පෑවේ. මීගමුවේ අපිට හම්බුනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 31,743යි. දැන් මේකේ වැඩි වාසිය ආවනම් සජිත් ප්‍රේමදාස මහත්තයාට 44,032යි. එතකොට මේ ප්‍රහාරේ වාසිය එහෙනම් ගිහින් තියෙන්නේ අපිටද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටද? එහෙම ගියා නම් ඊට වඩා ඡන්ද 12,000 වැඩියෙන් ගත්තේ කොහොමද? දැන් ඒ මීගොමුයි. ඊගවට වත්තල. වත්තල අපි අරන් තියෙන්නේ 48,000යි. සජිත් ප්‍රේමදාස මහත්තයා 49,000යි. එතකොට අපි බැලුවොත් එහෙම මේ පහරෙත් එක්ක මේ කියන ප්‍රදේශවල වල ක්‍රිස්තියානි අය ඡන්ද දුන්නේ කාටද කියලා බැලුවහම බැටිකලෝ වල දිස්ත්‍රික්කයේ අපට 12,594යි. සජිත් ප්‍රේමදාස මහත්තයාට 19,449යි. දැන් මේ කියනවනේ හැමෝම මේ පාස්කු පහරේ වාසිය ජනාධිපති මැතිවරණ අපි ගත්තා කියලා. එහෙනම් සිංහල බෞද්ධය දෙන්න ඕනේ. දැන් මේ මේ කියන විදියට මේ හැමතැනම අපි පරදිලා තියෙනවා. ඒක නිසා මේක පහුගේ ජනාධිපති මැතිවරණයට මේක කිසි කෙනෙක් ලඝු කරන්න එපා. කාරු හරි ලඝු කරන්න හදනවා නම් ඒක දේශපාලන වාසියක් තමයි. ඒක නිසා මේ මැතිවරණ මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවන් ජනාධිපති කරන්න එයයි ඡන්දෙ දුන්නා. එහෙම නැත්නම් මේ පාස්කු ප්‍රහාරෙත් එක්ක බැඳිච්ච දෙයක් නෙමෙයි. මේ මෙතන අපිත් එක්ක ඉඳලා විපක්ෂේ ඉන්නේ අයත් දන්නවා මේකේ ඇත්ත කතාව. එහෙම කිසිම දෙයක් ඒකේ වෙලා නැහැ. ඒ නිසා යම් පිරිසක් අදහනවා ජනාධිපති මැතිවරණ අපි ජයග්‍රහණය කරේ මේකත් එක්ක කියලා. ඒක නිසා මේ වෙනකොට මේ සම්බන්ධව වැඩ කටයුතු රහසක් කරලා තියෙනවා. දැන් තව කට්ටියක් ගිහින් කියනවා අපේ ආණ්ඩුවක් ආවහම අපි මේකේ වින්දිතයන් වෙනුවෙන් පෙනී ඉඳලා මේ අවශ්‍ය කොහොම කටයුතු කරනවා කියලා. එතකොට 2015 ජනාධිපති මහමැතිවරණයේදී අපි ඔක්කොම ඡන්ද ඉල්ලුවා. ඒක ජාතික ලයිස්තුවේ හිටපු ඕන කෙනෙකුට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. එදා ජනතා විමුක්ති පෙරමුණ. ඒ කියන්නේ මේ ප්‍රහාර එල්ල වුණේ 2015 මැතිවරණයේ මන්ත්‍රීවරු පත් වෙච්ච වෙලේ ඒක අවසන් වෙන්න කලින්. ඉබ්‍රාහිම් කියන කෙනා ඒගොල්ලන්ගේ ලයිස්තුවේ හිටියා. එයාට ඕන කෙලක එයාගෙන් පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවෙන් ගේන්න තිබුණා. මම දැක්ක ඊයේ පෙරේද කියන අපි කාලබල්ලා නෙමෙයි දැම්මේ,
මහින්ද මහත්තයා හොඳම ව්‍යවසායකයා හැටියට සම්මානයක් දීපු නිසායි අපි දැම්මේ කියලා. එතකොට මහින්ද මහත්තයා සම්මාන දුන්නේ මොකටද? මේ රටේ හොඳ ව්‍යවසායකයෙක් වුණාම රටේ ජනාධිපති තුමා හැටියට ඕන වෙලාවක එවන් තේරුවාම සම්මාන දෙනවා. දැන් වුණත් වර්තමාන අපේ ජනාධිපතිතුමා වුණත් එහෙම සම්මානකාරවරු දෙනකොට එයා පක්ෂේ අරේ මේ බලන්න ව්‍යවසායක නම් දෙනවා. හැබැයි ඒ ව්‍යවසායකයා කියපු එක්කෙනා ගෙහැල්ලා තමන්ගේ ජාතික ලැයිස්තුවේ හිටියා. එයාගේ පුතු දෙන්න තමයි මේ වැඩේ කරේ. දැන් කාටද මේ කියන්නේ? අහපව්. සාධාරණ පරිසරයක් කළ හිරියවන්න කියලා. දැන් මේ සාධාරණ පරිසරේ බාරගන්නේ කවුද? ඒත් එයයි. ඒ නිසා මේකට මම නම් කියන්නේ මේ දේශපාලන ඇඟිලි ගැහිල්ලම අතහැරලා මේකට හරියට මේ වැඩේ කරන්න දෙන්න ඉඩ දෙන එක තමයි හරි. ආය අරයා මෙයා කියන්නේ නැතුව මේ බුද්ධ්‍යංශෙත් ඒ අධිකරණ ක්‍රියාමාර්ගත් මේ තවත් කාගේ හරි තොරතුරක් තියෙනවා. දැන් හිටපු ජනාධිපතිතුමා එකපාරට කිව්වා මම දන්නවා කියලා. ඊට පස්සේ උසාවියේ ගිහින් කිව්වා මට උසාවියට ඇහිලා මේවා කියන්න බෑ කියලා. ආපහු පෞද්ගලික ගිහින් කියන්නම් කිව්වා. ඉතින් මෙන්න මේ කාරු හරි කියනවා නම් මම දන්නවා කියලා ඒ කියන ඒවත් එක්ක මේක හොයලා මේකේ හරි දේ මේ රටට කියන්න ඕනේ. එසේ අපි කියන්නේ අපි එදා විපක්ෂේ හිටියේ ඒ මොහොතේ අපිත් බය වෙලා හිටියේ.
මීට ඉස්සෙල්ලා කතා කරපු අනුරු කුමාර දිසානායක මහත්තයාත් මං හිතන ඔබතුමා කිව්ව ආකාරයෙන්ම කතාවක් කිව්වා. ඒ මොකද්ද මේ සිද්ධිය වෙන අවස්ථාවේදී නීති හා සාමයට ඇමතිවරයාට කටයුතු කරුවේ රජීත් මද්දුම් බණ්ඩාර කියලා. මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ තමුන්නාති මම හිතන්නේ ඒක වරදිලා වරදවා මම හිතන්නේ මේ ප්‍රකාශය කරන්නේ. මොකද ඒ අවස්ථානුකූලව අපි දන්නවා දින 52න් පස්සේ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යොකට කරපු ජනාධිපතිතුමා මේ නීති හා සාමයේ අමාත්‍යංශය එතුමා බාරේ තියන් හිටියේ. ඒ නිසා රංජිත් පද්දුම් බණ්ඩාර මැතිතුමා මේ අවස්ථාවේදී ඒ සිද්ධිය වෙන අවස්ථාවේදී ඇමතිවරය හැටියට කටයුතු කරුවේ නැහැ කියන එක මම දැන් නිවැරදි කරනවා නම් හොඳයි.
ගරු මුනුසුනි මැතිතුමනි පොලිසිය බාරව හිටපු ඇමතිවරයා හැටියට මන් දරන් ඉන්නේ රංජිත් පද්දුම් බණ්ඩාර මැතිතුමා. එතකොට ඉවලේ එහෙමනම් මේ රටේ පොලිසිය බාරව කිසිම ඇමතිවරයෙක් ඉන්න විදිහක් නැහැ. එවනම් එදා පොලිසිය බාරව සියල්ලම කරලා තියෙන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා. හැබැයි එතකොට මේ පොලිසිය බාරව කිසිම ඇමතිවරයෙක් ඔබතුමා කියන හැටියට ඒ ආණ්ඩුවේ වෙල ඉඳලා නැහැ. ජනාධිපතිතුමා යටත් තමයි තියෙන්න ඕනේ. මන් දන්න හැටියට එවෙල හිටියේ මේ ඇමතිතුමා. ඒක නිසා මම ඒක ඔබතුමා කියන ඉඳලා ආපහු හොයලා බලනවා. මාතින් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒක න කඩකට වෙනවා. ඉතින් ගරු මුලසුනේ ගරු මන්තුමනි මේ හැමදාම ඡන්දයක් කිට් වෙනකොට එක එකනා වාසියට ගන්නවා. මේ වාසියට ගන්න එක අපි නවත්තන්න ඕනේ. අපේ රටේ දල්දා මාලිගාවට ගැහුවා. අරන්තලාවේ හාමුදුරුවෝ ඝාතනය කරා. සිරිමා බෝධියට ගැහුවා. ඒ අපේ මේ රටේ උතුම් මල්කඩ බඳු අපි හැමෝම ගරු කරන තමුන්නාසල අපි සියලු දෙනාම වඳින ලෝකෙම අය ආවොත් රාජ්‍ය නායකෙක් ආවත් යන දල්දා මාලිගාවට ගැහුවා. හැබැයි ඒ එහෙම වෙලා එහෙම ප්‍රශ්න වුණා. ඒ ප්‍රශ්න වෙච්ච වෙලෙත් එදා ඒවට ඒ මට මතකයි අනුරුද්ධ රත්නත් එමතුමා ඉල්ලාස් වුණා. රටේ ජනතාව කිව්වා ඔබතුමා ඉල්ලාස් වෙන්න එපා. ඔබතුමා මේකට මුහුණ දෙන්න කියලා. ඉල්ලාස් වෙච්ච එමතුමා නැවතවරක් ආපහු දිවුරුම් දීලා ත්‍ස්තවාදී පස්සේ විසඳන්න කිව්වා. ඒක නිසා මේකත් යම් ක්‍රියාවක්. මේක අපි හෙලා දකිනවා. මොන ආගමකටද මොන ජාතියටද කාට වුණත් ත්‍ස්තවාදී ප්‍රශ්නයක් නම් අපි ඒක හෙලා දකිනවා. ඒක නිසා අපි කියනවා මේක හැමදාම එක එක පැත්තට බෝලේ දදා එක එක්කෙනාගේ පැත්තට දාලා දැන් මේකේ හරියට අපි විපක්ෂයේ ඉන්න කාලේ කරා වගේ තමයි කියන්න හදන්නේ. ඉතින් ඒ කාලේ ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් තිබුණා. එහෙම තිබුණා නම් ඒ ජනාධිපති මැතිවරණයේදී මෙන්න මේගොල්ලෝ මේක කරේ කියලා අපි වල්ලලා හිරේ දාලා එදා පොහොට්ටු හිටිය කල්ලි හිරේ දාලා එන ඡන්දෙ දිනා ගන්න තිබුණා. ඒ නිසා අපි කියනවා මේක දේශපාලනයට ගන්න එපා. මේක දේශපාලනයට ගන්න නැතුව තමුන්නාසල අපි ඔක්කොම එකතු වෙලා මම එදත් කිව්වා 225ම එකතු වෙලා මේකට කරන්න යමක් තියෙනවා නම් අපි ඔක්කොම ඒක කරමු. ඒක නිසා
අර අහිංසක ජීවිත අහිමි වෙච්චි පිරිසත් අදත් ආබාධිත තත්ත්වයේ ඉන්න පිරිසත් ඒ වගේ මේගොල්ලන්ගේ පවුල් වල අයටත් වන්දි ගෙවලා තියෙන හැම වන්දි වලින් ජීවිත මනින්න බෑ. අතප්පයක් අහිමි වෙච්චි ඇහක් අහිමි වෙච්චි කෙනෙකුට වන්දියකින් මනින්නත් බෑ. ඒක නිසා ඒ අයට යම් කිසි දෙයක් කරන්න පුළුවන් නම් අපි සියලු දෙනාම එකතු වෙලා ඒක කරන්න ඕන. එහෙම නැතුව හොඳ මන්ත්‍රීවරයෙක් හැටියට නිරෝෂන් මන්තුමා එතුමා දැම එතුමාම මන් දන්න හැටියට මේ දෙවෙනි පාර ගෙනාවේ. ඒ නිසා ගර්මුල්සේනේ මන්තුමනි මං කියනවා මේක ආය විවාදයක් කරන්න කාට හරි උවමනාවක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ කොහෙන්ද මේක ගේන්නේ කියලා හිටන් බලලා ඒක යාට තියෙන කරුණ මොනවාද බලලා මේ කතා කරන්න තියෙන එකලොත් කියන්නේ එකම දේම තමයි. ඔබතුමා බැලුවොත් එහෙම පහුගිය කාලේ පුරාවටම මේ පහාරේ පිළිබඳ කතා කරපු හැමෝම කියලා තියෙන එක දේ. ඒක නිසා මේකෙන් මේ කිසි කෙනෙකුට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතා වර්තමාන ජනාධිපතිතුමා එතුමාට මේ ප්‍රශ්නේ යම් තැනකින් විසඳන්න පුළුවන් නම් එතුමා ඒ පස්සේ විසඳනවා. ඒක නිසා අපි ආයෙ කාටවත් ලිව් කියුම් දෙන්න ඕනේ නැහැ. අපි මේ ප්‍රශ්නේ අපේ ආණ්ඩුවක් ආවම විසඳනවා කියලා. අපි තමයි ආණ්ඩුව කරන්නේ. වර්තමාන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති. ඉතින් අපි ආණ්ඩුව කරනකොට ආයෙ ආණ්ඩුවක් ආවම මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා අපි කාටවත් ගිහින් කියන්න ඕනේද? අපි කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ පොලිසිය භාර ඇමතුමා අදත් කියනවා. ටිරන් ඇමතුමා මේක යම් කිසි දෙයක් දන්නව නම් කියන්න තරහ තිරම නොබලා අපි කටයුතු කරනවා කියලා. ඒ නිසා අපි කාටවත් කියලා සංදේශය ඉදිරිපත් කරන්න ඕනාවක් නැහැ. කාට හරි තියනවා යමක් කිව්වොත් රජයක් ඇටියට අපි ඒකට මැදිහත් වෙනවා. අපි ඒකේ කිසිම කෙනෙක් හංගන්න එහෙම නැත්නම් එයාගේ පැත්ත ගන්න මම ඔබට පොරොන්දු වෙනවා. මේ පාර්ලිමේන්තුවේ යම් කෙනෙක් අපේ හරි එළිය හරි අපි ඉන්නවා නම් එහෙම කාරු හරි ඔප්පු කරොත් එයාට විරුද්ධව කරන්න පුළුවන් ඕනම කටයුත්තකට අපි මැදිහත් වෙනවා. ඒක නිසා මේ පහරෙන් විපතවලපත් වෙච්ච අයට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙලා එයාට සහනයක් ලැබල දෙන වැඩක් කරන්න අපි ඔක්කොම කටයුතු කරමු. එහෙම නැතුව ආගම් ජාති කුල ભેදයෙන් තොරව පක්ෂ ભેදයෙන් තොරව එකට එකතු වෙලා මේ අසාධාරණ දලක් වෙච්ච ඒගොල්ලන්ට සහනයක් දෙන්න අපි සියලු දෙනාම එකතු වෙමු කියලා ඉල්ලා සිටින්නේ. මානින ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොන්ඩබල් නාලක ගොඩේවා. You have 8 minutes.
තරු මූලාසනට මන්ත්‍රීතුමනි, අපේ තරුණ කාලේ වැඩි කාලයක් ගත වුණේ LTT ත්‍රස්තවාදී විසින් ඒ කාලේ කරපු ත්‍රස්තවාදී ක්‍රියා, බෝම්බ ප්‍රහාර, මරාගෙන මැරීම් මේ වගේ දේවල් දැකදක. හැබැයි 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ දශකෙ විතර කාලයක් අපේ රටේ සාමය තිබුණා. සාමය කියලා කියන්නේ සමස්ත සාමය නෙවෙයි. නමුත් මේ වගේ බරපතල අපරාධ සිද්ධ වෙනවා අපි දැක්කේ නැහැ. නමුත් අපි දැක්කා 2019 අප්‍රේල් 21 වෙනිදා යලිත් වතාවක් අපේ හද කම්පා කරවන ඛේදවාචකයක් එදා මීගමුවේ මඩකලපුවේ ඒ වගේම කොළඹ පිහිටි කතෝලික දේවස්ථාන තුනකටත් ඒ වගේම කොළඹ හෝටල් තුනකටත් ත්‍රස්ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා 300ක පමණ ප්‍රමාණයක් මිය ගිහිල්ලා 600ක පමණ ප්‍රමාණයක් තුවාල ලැබලා ඉතාමත් විශාල ඛේදවාචකයක් වෙනවා අපි දැක්කා. එදා මට මතකයි සිද්ධි සිද්ධ වුණා කියලා ආරංචි වුණාම ගම්පහ මගේ දිස්ත්‍රික්කේ කටුවපිටි දේවස්ථානේ තියෙන අපේ දිස්ත්‍රික්කේ මමත් මගේ හිතවතුනුත් කටුවපිටි දේවස්ථානට ගිහිල්ලා පියතුමා හම්බෙලා ඒ ඛේදවාචකේ අපි දුටුවා. ඒක සාකච්ඡා කරා. ඊට පස්සේ අපි නිවාස ගණනාවකට ගිහිල්ලා ඒ මලගෙවල් වලට සහභාගී වුණා. තුවාල වෙච්චා බලන්න ගියා. ඒ අපේ සම්පූර්ණම හද කම්පා කරන සිද්ධියක් තමයි එදා වෙලා තිබුණේ. කරු මුලාසුනාවට මන්ත්‍රීතුමනි, මේ රටේ කතෝලික ජනතාව කියලා කියන්නේ මිලියන 1.4 පමණ වෙන රටේ ජනගහනයේ 7% පමණ රට කතෝලික ජනතාව කියලා කියන්නේ සාමාන්‍ය සාමකාමී ජනපිරිසක්. අපේ රටේ ආගමික ප්‍රශ්න, ජාතිවාදී ප්‍රශ්න දිහා බැලුවාම කතෝලික ජනතාව ඒවට සහභාගී වෙච්ච අවස්ථා ඉතාමත්ම විරලයි. ඒ නිසා අපි මේ සිද්ධිය ගැන වඩාත් සංවේදීව බලන්නට අවශ්‍යයි. ඒ වෙලාවේ තවත් එක දෙයක් තමයි මතක තියාගන්නට ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ සිද්ධියක් වුණාම ඒකේ ප්‍රතිඵලයේ වශයෙන් රටේ විශාල කලබලයක් ඇතිවීමේ ඉඩකඩක් ඒ වෙලාවේ තිබුණා. නැවත අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්නට ඕනේ අතිගරු බෙල්කම් රජිත් කාඩ්නල්තුමාට, අගරදුගුරුතුමාට, ඒ වගේම රදුගුරු මණ්ඩලයට, කතෝලික සභාවට ඔවුන් ක්‍රියා කරපු ආකාරය ගැන, ඔවුන්ගේ ප්‍රජාවට උපදෙස් දුන්නේ කලබල වෙන්න එපා, කාටවත් හානි කරන්න එපා කියලා. කතෝලික ප්‍රජාවත් ඒකට අහුම්කම් දුන්නා. ඒ නිසා අපිට මේ මේ බෝම ප්‍රහාරයෙන් පස්සේ, මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියෙන් පස්සේ සිද්ධ වෙන්න තිබිච්ච තවත් මහා විශාල විනාශයක් වළක්වා ගත්තා කියන කාරණය අපි අමතක කරන්න හොඳ නැහැ. අපි ඒ අය වෙනුවෙන් අපේ කෘතවේදීත්වය පළ කරන්නට ඕනේ. එතකොට දැන් මේ සිද්ධිය සිද්ධලා අවුරුදු 5ක් ගත වෙලා තියෙනවා. අවුරුදු 5කට පස්සේ තාමත් මේ කතෝලික සභාව අගරද ගුරුතුමා මේ ගැන කතා කරනවා නම්, මේ ගැන යමක් සිද්ධ වෙලා නැහැ කියලා කියනවා නම්, මේ ප්‍රශ්නේ පිළිබඳ ඉන්න මහමුලකරු තාම හොයලා නැහැ කියලා කියනවා නම්, ඒක අපි සුළුවට තකන්නට හොඳ නැහැ. මොකද එදා ඔවුන් රට වෙනුවෙන් විශාල වගකීමක් යුතුකමක් ඉෂ්ට කරා. ඒ නිසා අපි ඊට වඩා සංවේදීව බලන්නට ඕනේ. ඇයි ඔවුන් කියන්නේ ඔවුන් සතුටු නැහැ කියලා මෙතෙක් සිද්ධ වෙලා තියෙන ක්‍රියාදාමය ගැන? ඒක අපිට පැහැදිලි වෙනවා මෙතෙක් සිද්ධ වෙලා තියෙන දේවල් දිහා බැලුවාම. දැන් පසුගියදා අගරදුම පාස්කු දිනේ දවසේ එතුමාගේ දේශනය පවත්වමින් කිව්වා, මේ මේ සම්බන්ධයෙන් මේ වන විට කමිටු ගණනාවකින් විමර්ශන කළ තියෙනවා. මලල්ගොඩ කමිටුව, පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව, ජනාධිපති කොමිෂන් සභාව, ඒ වගේ පොලිසිය CID ගේ විමර්ශන, මේ 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 සියල්ල කෙරුණට ඒව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච ආකාරය පිළිබඳව එතුමා සතුටු වෙන්නේ නැහැ කියලා. එතුමා කිව්වා අපේ රාජනායකයා, හිටපු රාජනායකයා එතුමාට කතා කරලා කිව්වා කියලා මේ ජනාධිපති කොමිෂන් වාර්තාව ආවට පස්සේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අපහසුයි, ක්‍රියාත්මක වෙන්න බැහැ කියලා. එන එක බරපතල ප්‍රශ්නයක්. ඊට පස්සේ ගගරදු ගුරුතුමා කියනවා වර්තමාන ජනාධිපතිතුමාට එතුමා ලිඛිතව මෑත කාලේ පවා මේ සම්බන්ධයෙන් ලිව්වාම යම් කරුණු මතු කරලා අඩුම ගානේ ලිව්ව ලැබුණා කියලාවත් පිළිගන්නේ නැහැ කියලා. දැන් අපි කියනවා විමර්ශන 90%ක් පමණ අවසන් කියලා කිව්වට කී දෙනාටද නඩු දාලා තියෙන්නේ? දාපු නඩුවලුත් වැඩි හරියක් මේ වෙන විට ඒ නඩු දාපු අය නිදහස් වීම පවතුනවා. ඒ නිදහස් වීම පවතුනවා කියලා කියන්නේ ඒ විමර්ශනවල වරදක් තියෙනවා. වරදක් තියෙන නිසානේ ඒ වැරදි මේ නිවැරදිව එහෙමනම් ඒ නඩුවලට චූදිතන් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න රාශියක් මේ වෙලාවේ තිබෙනවා. එතකොට ඒ නිසා අපි මේක සුළු කොට තකන්න හොඳ නැහැ. කවුරැයි කියනවා අපි මේක නැවත නැතු විවාද කරා, මේක තවදුරටත් විවාද කරන්න හොඳ නැහැ කියලා අපි අහන්න ඕන ප්‍රශ්න තමයි, එහෙමනම් මේ ප්‍රශ්න තාමත් තියෙන්නේ කොහොමද? මේ ප්‍රශ්න තාමත් තියෙන නිසා තමයි මේ ගැන නැවත නැවත මේ කතෝලික සභාව ප්‍රශ්න මතු කරන්නේ. එතකොට අපි මොකද්ද මේ කතෝලික සභාව අගරද ගුරුතුමා කියන්නේ? ඔහුගේ ප්‍රධාන චෝදනා කිහිපයක් තියෙනවා. පළවෙනි දැමතේ තමයි ඔහු කියනවා මේ විමර්ශන සම්පූර්ණ නැති බව. ඒ සඳහා ඔවුන් නිරන්තරයෙන්ම සාධක ඉදිරිපත් කරනවා. ඒ විමර්ශන ගැන ඔවුන්ට සෑහීමකට පත් වෙන්නට බෑ කියලා. ඔවුන් කියනවා ඒ වගේම මෙතෙක් අවසන් විය යුතු විමර්ශනවල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී රජය ඉතාමත්ම මන්දෝත්සාහී භාවයක් පෙන්වනවා කියලා. තුන්වෙනි ඔවුන් කියනවා රාජනායකයන් දෙදෙනෙක්ම මෑත කාලේ ක්‍රියා කරපු ආකාරය නිසා ඔවුන්ට මේ සම්බන්ධ විශ්වාසය බිඳ වැටි තිබෙනවා
කියලා.
ගරු බුලාසුර මන්ත්‍රීතුමනි, ඔව් කතා කරන කරුණු මම ඉතාමත්ම කෙටියෙන් කාලය සීමිත නිසා කීපයක් මතක් කරන්න. දැන් ඔවුන් කියනවා නම් මේ සහරාන්ගේ බිරිඳ සදාන් කරන, සහරාන්ට දිගින් දිගටම කතා කරපු අබුහින්ද් කියන පුද්ගලයා තාමත් වැදගත් සාධකයන්නේ මේ 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 විමර්ශනේ. අද වෙනතුරු ඔහු කවුද කියලා හඳුනාගෙන නැත්තම් විමර්ශන සම්පූර්ණ නැහැ. විමර්ශන බරපතල හිදසක් තියෙනවා. ඒ වගේම එදා අර මේ මේ තාජ් හෝටලේ බෝම්බ පුරා ගන්න ගිය ජමිල් එතනදී බොම පුරා ගන්න යනකොට ඔහුට දුරකථනයෙන් ඇමතුවේ කවුද කියලා තාම හොයාගෙන නැත්නම් බරපතල හිදසක් තියෙනවා. ඔහු එතනින් පිටත් වෙලා ගිහිල්ලා ඉද්දී ඔහු ගෙදරට දුරකථන ඇමතුමක් දෙනකොට ඒ දුරකථන ඇමතුම ගත්තේ බුද්ධාංශ නිලධාරීන් නම් එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒතර සාරා ජස්මින් ඇත්තටම මිය ගියාද? ඇගේ DNA 3 වෙනි පරීක්ෂණය වෙනකන් ප්‍රමාදුනේ ඇත්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම සහරාන්ට සමීප සම්බන්ධතාවත්වයේ පිළිගේ IP ඇඩ්‍රස් එක පිළිබඳ තාමත් රහසිගතව ඒක හඟවාගෙන ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කියන්නේ නැහැ මේකේ අපිට කාටවත් ඇඟිලි දික් කරන්න පුළුවන් කියලා. මොකද ඒ සඳහා අපිට විශේෂ දැනුමක් නැහැ. මම ඇත්තට විරුද්ධයි කවුරැයි කියනනම් අපි මහමුලකරු දන්නවා කියලා. අපි දන්නේ නැහැ. නමුත් මේක විමර්ශනයේ කළ යුතුයි කියන කාරණේ ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා අපි ඉල්ලන්නේ මේක තවදුරටත් මේක විහිළුවකට ගන්න එපා. මේ අද විවාදයේදී දිගින් දිගටම රජය මේක විහිළුවකට ගත්තා. එහෙම විහිළුවකට ගන්න එපා. මේ රටේ බිලියන 1.4ක ප්‍රජාවක් ගැන අපි කතා කරන්නේ. එයාගේ ප්‍රශ්නයක් අපිට සුළු කරලා ගන්න බැහැ. කරුණා කරලා හරි විමර්ශනය කරන්න දැන්වත් අලුතෙන් පටන් ගන්න හරි. ඒ කතෝලික ප්‍රජාවට විශ්වාස කරන්න පුළුවන් විමර්ශනයක් කරන්න. ස්වාධීන විමර්ශනයක් කරන්න. පුළුවන් නම් ඒ සඳහා විදේශ විනිසුරුවරු විදේශ විමර්ශකයන් සහභාගී කරගන්න. ලංකාවේ නීති පද්ධතිය තුළ ලංකාවේ නීතියට පිටින් යන්න අවශ්‍ය නැහැ. ලංකාවේ නීතිය තුළ මේක කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ නිසා තමයි විපක්ෂ නායකතුමා කියලා තියෙන්නේ. එතුමාගේ රජයක් බල්ලට ආවහම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා, මේක කරනවා කියලා, විමර්ශනය කරනවා කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අර පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව කාලේ කරා වගේ පුද්ගලයන් ඉලක්ක කරගෙන දඬුවම් දෙන්නම බලාගෙන විමර්ශනය කරන. ඒකට අපි අත උස්සන්නේ, අපි එතන හිටියත් අපි ඒකට විරුද්ධ වෙනවා. විමර්ශ කරන විමර්ශයක් සාධාරණ කරන ස්වාධීන විමර්ශයක් කරලා හරි තීන්දුව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.